ගරු නිමල් සිරිපාද සිල්වා මහත්තුමා විනාඩි 15යි.
නියෝජ්‍ය කතානායකතුමනි, අද දින මේ විවාදයට සහභාගී වූ අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. අත් වශයෙන්ම අපේ මුදල් ඇමතිතුමාට තියෙන කාර්යභාරය පිළිබඳව විවිධ අදහස් පළ කරා. අද දින ඊයේ සන්ඩේ ටයිම්ස් පත්‍රයේ මම ඉතා හොඳ හෙඩ්ලයින් එකක් දාලා තියෙනවා. Government caught in the stormy weather. Finance minister in tough rescue task. මේක තමයි යථාර්ථය. රජය අද ආර්ථික කුණාටුවකට අසු වෙලා තියෙන මේ රට. මුදල් ඇමතිවරයා ඒ අභියෝගය බාර අරගෙන එයින් රට ගොඩනැංවීමේ කාර්යභාරය සඳහා තමයි මේ අයවැය ලේඛන ඉදිරිපත් වේ ගැන විපක්ෂයේ විවිධ අදහස් ඇති, අපේ විවිධ අදහස් ඇති. ඒ කෙසේ වුණත් අපේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ මේ රට ගොඩගන්නේ කොහොමද කියන ප්‍රශ්නය පිළිබඳවයි. ඒ නිසා මේ පිළිබඳව සුළු ආර්ථික විග්‍රහයක් කිරීම අපමගේ යුතුකමක්. උදාහරණයක් වශයෙන් ජාතික දර නිෂ්පාදනය 2010දී 108යි, 11දී 8.4යි, 12දී 9.1යි, 13දී 3.4යි, 14දී 5යි, 15දී 5යි, 16දී 4.5යි, 17දී 3.6යි, 18දී 3.3යි, 19දී 2.3යි, 2020දී ප්‍රින 3.6යි. මෙන්න මේ යථාර්ථයට අපි මුහුණ දෙන්නට ඕන. කොවිඩ් වසංගතය නිසා ශ්‍රී ලාංකික ආර්ථිකය පමණක් නෙවෙයි සමස්ත ලෝකයේම ආර්ථිකය සංකෝචනයට පත් වුණා. ඒ නිසා අද ලෝකයේ නිෂ්පාදන ක්‍රියාවලියේ දැවැන්ත අඩුවීමක් තියෙනවා, ගැප් එකක් තියෙනවා. ඒ වගේම අද මේ නිසා දැන් ගල්ලඟුරු ප්‍රශ්නය, පාරිසරික ප්‍රශ්න, මේ වගේ ප්‍රශ්න රාශියක් නිසා අද බලන්න මොකද වෙලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අද නිෂ්පාදනයේ අඩුවක් තියෙනවා. චීනය වගේ දැවැන්ත නිෂ්පාදනය කරන රටවල් වල පවා නිෂ්පාදන ධාරිතාවයේ අඩුවීමක් වෙලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම අපේ ආර්ථික සංවර්ධනයට සුවිශේෂ වශයෙන් බලපානවා. විශේෂයෙන්ම මේ ඩොලර් පිළිබඳ වූ ප්‍රශ්නය ගත්තොත් එහෙම ගොඩක් අය කියනවා ඩොලර් පිළිබඳව මොකද්ද අපි කළ යුත්තේ කියන කාරණය පිළිබඳව. විශේෂයෙන්ම අපේ රටේ තත්ත්වය මොකද්ද, අපේ ආර්ථිකයේ තත්ත්වය මොකද්ද? ආර්ථිකයේ තත්ත්වය අපි ණය වෙලා තියෙනවා මේ වෙනකොට දේශීය වශයෙන් බිලියන 15,117ක්, විදේශීය වශයෙන් බිලියන 6,052ක්. මේක තමයි මේ වගුව මම සභාගත කරනවා. ඒ නිසා අපි දැවැන්ත වශයෙන් ණයවෙත රාජ්‍යයක්. මේකට අපි එක එක්කෙනාට බැන කියලා එක එක්කෙනාට අවලාද කියලා වැඩක් නැහැ. මේක තමයි දැන් තියෙන the present status of the economy. ඉතින් how can we get over this problem? ඉතින් ඒ නිසා එහෙමනම් දැන් අපිට අපි ඩොලර් ක්‍රයිසිස් එකකට, ඩොලර් හිගයකට අපි මුහුණ පාලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව මොනවාද? ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, ඒ තමයි විශේෂයෙන්ම අපට විගණමික ශ්‍රමිකයන්ගෙන් බිලියන 7ක් පමණ වර්ෂයකට ලැබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් බිලියන 4.5ක් පමණ ලැබුණා. අපනයන ආදායම් බිලියන 10ක් පමණ ලැබුණා. විදේශ ආයෝජන තමයි ඉතුරු ටික. එහෙමනම් මේ ඩොලර් අර්බුදයේ විසඳීම සඳහා අපි එක්කෝ අපි අපේ වියදම් ඩොලර් වලින් කරන වියදම් අඩු කරගන්න ඕනි, ඩොලර් වැඩිපුර ලබා ගන්න ඕනි. එහෙමනම් ඩොලර් වැඩිපුර ලබා ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයත් විදේශීය විගණමිකයන් වැඩි වශයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමත් අපි ආරම්භ කර ගන්නට ඕන. විශේෂයෙන්ම සම්කරු අමාත්‍යවරයා වශයෙන් මම කියන්නට ඕන 2009දී අපි විදේශ සේවය සඳහා 24,127,126යි, 2010දී 268,000යි, 2011දී 262,000යි, 12දී 282,000යි, 13දී 293,000යි, 14දී 300,000යි, 15දී 263,000යි, 16දී 242,000යි, 17දී 211,000යි, 18දී 211,000යි, 19දී 203,000යි, 20දී 53,717යි. මේ විදිහට පහුගිය අවුරුදු දෙක ඇතුළතදී විදේශීය ශ්‍රමිකයන් ලංකාවෙන් පිටරට යවීම අඩු වුණා. ඒ වුණත් අපිට පුළුවන් වුණා අපේ ආදායම ස්ථාවරව පවත්වා ගන්න. ඒ අනුව 2019 දී ඩොලර් මිලියන 6,717ක්, 2020 දී 7,104ක්, 2021 දී පළවෙනි කාර්තුවේදී 1,867ක්. අපි දැන් ඒ පිළිබඳව පුරෝකථනයක් කරලා තියෙනවා. අපිට ටාගට් එකක් දීලා තියෙනවා. ඒ අනුව දැන් අපි 83,000ක් මේ වෙනකොට ශ්‍රමිකයන් විදේශගත කරලා තියෙනවා. අපි 100,000 පන්නනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට. ඊළඟ අවුරුද්දේදී 102,000 සීමාව අපි කොහොම හරි 250,000ක් 3,000ක් කැවීමට කටයුතු කරනවා. එතකොට තමයි අපිට වැඩිපුර විදේශ විනිමයක් අපිට සොයා ගැනීමට පුළුවන් වන්නේ. ඒ සඳහා ක්‍රමෝපායන් දැන් අපේ රජය මගින් සකස් කරගෙන යනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඩොලර් සඳහා තියෙන විසඳුම තමයි දේශීය නිෂ්පාදන ආර්ථිකය සවිමත් කිරීම, කිරිපිටි ඇඳුම් අනෙකුත් ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් වැඩිවෙන් නිෂ්පාදනය කිරීම, පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙනීම පුළුවන් තරම් අවම කිරීම, ඒ සඳහා තමයි මේ අයවැය ලේඛනය ඉලක්ක කරගෙන තියෙන්නේ. ඉතින් ඒක දිගුකාලීන ආර්ථික දැක්මකින් යුතු වැඩපිළිවෙලක් බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම විගමනික ශ්‍රමිකයන් පිළිබඳව අපි පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා කටයුතු සාදාගෙන යනවා. දැන් කොරියාවත් ජපානයත් අපට විශාල වශයෙන් පුහුණු ශ්‍රමිකයන් යැවීමේ සඳහා අවස්ථාව සලසලා දීලා තියෙනවා. මං තේහි ප්‍රතිඵල ඉතා ඉක්මනින් අපිට ලැබේ. ඒ වගේම විශේෂයෙන්ම අපට මේ රටේ නිෂ්පාදනයේදී අපිට තෙල් සඳහා යන වියදම අඩු කර යුතුයි. ඒක එක දවසින් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාගේ වැදගත්ම වැඩපිළිවෙලක් තමයි පුනර්ජනනීය බල ශක්තිය ප්‍රචලිත කිරීම. ඉන්දියාවෙන් අපිට මිලියන 100ක ඩොලර් මිලියන 100ක ආධාරයක් ලැබෙනවා. ඒක අපි තාම අගය කරනවා. එය සම්පූර්ණයෙන්ම පරිහරණයට අරගෙන පුනර්ජනනීය බල ශක්තිය අපි වැඩි දියුණු කරොත් අපිට තෙල් ගෙන එක ඉදිරියේදී අඩු කර ගැනීමට පුළුවන් වෙනවා. ඒක දවසකින් දෙක කරන්න බෑ. ඒකට අවුරුද්දක් විතරයි. මේ අයවැය ලේඛනය මේ අවුරුද්ද සඳහා පමණක් නෙවෙයි, ඉදිරි අවුරුදු 3-4ක් සඳහා අවශ්‍ය බිම් මට්ටමේ ඒ ෆවුන්ඩේෂන් එක අත්තිවාරම් දැමීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙන බව කියන්න කැමතියි. ඒ වගේම කම්කරු ඇමතිවරයා වශයෙන් මම සතුටු වෙනවා. උපාධිධාරීන් සීර කිරීම, ගුරු ගැටු ගැටලුව බිලියන 30ක් ගෙවලා එය සමතයකට පත් කිරීම, ඒ වගේම විශ්‍රාම වැටු කුෂමතාව ඉවත් කිරීම, දේශපාලන පරිගැනීම් වලට වන්දි ගෙවීම, සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල 65 දක්වා රාජ්‍ය සේවයේ දීර්ඝ කිරීම, පෞද්ගලිකාංශය අපි 60 දක්වා දීර්ඝ කිරීම, මේවා කම්කරු ජනතාව නැත්නම් මේ රටේ වැඩ කරන ජනතාව ලබපු ප්‍රතිලාභ තමයි මේ අයවැය ලේඛනය. විශේෂයෙන්ම මේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ඉතාමත්ම වැදගත් කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ පෞද්ගලිකාංශයට ජනතාව යොමු නොවන එක හේතුවක් තමයි ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නොමැතිකම. ඒ පිළිබඳව කම්කරු අමාත්‍යාංශය දැන් ඉතාම ප්‍රබුද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා කළා. ඉතා හොඳ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කිරීම දැන් කරගෙන යනවා. මං හිතනවා ඒක කරොත් අපිට මීට වඩා කම්කරුවන්ගේ අයිතිවාසිකම් ඔවුන් අමාරුවට පත් වුණු අවස්ථාවකදී ඔවුන්ට සහන සලසා දීම අපිට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්නට ඕන යටිතල පහසුකම් දියුණු කිරීම අවශ්‍යයි. ආයෝජකයෝ ආකර්ෂණය කරගන්නේ කොහොමද? එක අතින් කියනවා ආයෝජකයෝ තේන්න කියලා, හයිවේ හදනවට විරුද්ධයි කියනවා. ගංවල ඉන්න අය ෆැක්ටරි වලට ඒ සේවා ස්ථාන වලට එන්න ඕන. ඒ නිසා ග්‍රාමීය පාරවල් අවශ්‍යයි. ඒ නිසා ඒවා ප්‍රමුඛතාවයක් නොවන බව කියන එක මිත්‍යාවක් බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ඔබතුමා දන්නවා දැන් විශේෂයෙන්ම මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා තිනවා. ඒක අතිශයින්ම අවශ්‍යයි මේ රටේ ආයෝජන ශක්තිමත් කිරීම සඳහා. ජාතික ආරක්ෂාව නැති තැනක ඒ වැඩ කටයුතු කිරීමට පුළුවන් කමක් වෙන්නේ නැහැ. ආයුධ දුකේ පැමිණෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා පාස්කු ප්‍රහාරය නිසා ආයෝජකව හැරිලා ගියා. අපි ආර්ථිකයට විශාල තර්ජනයක් ඇති වුණා. ඉතින් මේවා පාඩමට අරගෙන අපි ජාතික ආරක්ෂාව සඳහා වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම කොවිඩ් වසංගතය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා ගන්නා ලද ප්‍රායෝගික ක්‍රියාමාර්ගය නිසා අද අපට ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට අපට පුළුවන් වෙලා තියෙනවා පමණක් නෙවෙයි, ජනතාවට විශාල සේවාවක් වෙලා තියෙනවා දැන් මේ එන්නත් කරන වැඩපිළිවෙල යටතේ. එසේම දැන් බලන්න ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගම් පළාත්වල තිබුණා ප්‍රශ්නයක්. රබර් වලට හොඳ මිලක් නැහැ, කුරුඳු වලට හොඳ මිලක් නැහැ, ගම්මිරිස් වලට හොඳ මිලක් නැහැ. දැන් මේ ඔක්කොම මේ නිෂ්පාදන සඳහා සුළු අපනයන භෝග සඳහා ඉතා හොඳ මිලක් ලැබිලා ඒ සුළු අපනයන භෝගවල යෙදී සිටින ජනතාව ස්ථාවර වෙලා තියෙනවා ආර්ථික වශයෙන්. විශේෂයෙන්ම අද බඩු මිල ගැන කතා කරනවා. ලෝක ආර්ථිකයත් සමග ගැටුණු විවිධ දේවල් නිසා විවිධ කොමෝඩිටීස් වලට අපේ රටේ ගෑස් නැහැ, අපේ රටේ පෙට්‍රල් නැහැ, අපේ රටේ ඩීසල් නැහැ. ඒවා ගන්නකොට දැන් ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහළ ගියාම අනිවාර්යයෙන්ම ඒවා වැඩි වෙනවා. ඒවා අඩු වීමේ ප්‍රවණතාවයක් නැහැ. ඉතින් ඒ නිසා මේ යථාර්ථවාදී ලෙස මේ ප්‍රශ්නය පිළිබඳව අපි අනිවාර්යයෙන්ම හිතන්නට ඕන. ඒ වගේම අද සුභසාධනය ගත්තොත් එහෙම සුභසාධනය අපි අමතක කළා නැහැ. සුභසාධනය අමතක කළා නැහැ. විශේෂයෙන්ම අපි ගැබිනි මවුන්ට ලබා දෙන පෝෂණ මල්ල ඇතුළු විවිධ සුභසාධන වැඩසටහන් රාශියක් මේ අයවැය ලේඛනය තුළින් ක්‍රියාත්මක කිරීමට කළා තියෙනවා. ඉතින් නමුත් මෙවැනි දුෂ්කර අවස්ථාවකදී වුවත් අපට මේ කටයුත්ත කිරීමට පුළුවන් වීම, මේ මට්ටමෙන් හරි කිරීමට පුළුවන් වීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි හිතන්නට ඕන දැන් ජනතාව නොයෙකුත් සහන බලාපොරොත්තු වෙනවා. කිසිම රජයක් සහන ලබා දෙන්න අකමැත්තක් නැහැ. ඔය තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා හරි ජනතාවට ඒ සහන ලබා දීමට තමයි හැම රජයක්ම කටයුතු කරන්නේ. නමුත් ඒ ලබා දීමේ යම් ප්‍රමාණයක් තියෙනවා, අපිට සීමාවක් තියෙනවා. ඒ සීමාව තියෙන්නේ අපේ ආර්ථික සංවර්ධනයත් එක්ක. ඒ නිසා අපි අයවැය ලේඛනයකින් බලාපොරොත්තු වෙන්නේ රටේ සමස්ත ආර්ථික සංවර්ධනය. මේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩගන්න එක තමයි අපේ ප්‍රමුඛ කාර්ය බවට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම
අපිට මාත් තවත් විනාඩි දෙකයි
කරමු. අද මම ඉතාම ආගය කරනවා මල නොතලා රොන්ඩන්නාමින් බඹරෙක් කරනවා වගේ අපේ මුදල් ඇමතුමා මේ රටේ ප්‍රධාන මිලියන 2000ට වැඩිය ආදායම් ලබන සමාගම් වලින් 125ක අධිභාරයක් දැම්ම. මං කියන 125ක් නෙවෙයි, ඔක 150ක් කරන්න ඕනේ. අධිභාරයක් දාලා බිලියන 100ක් හොයාගත්තා. මොකද අද සමාජ ආරක්ෂණ අරමුදලක් හදන්නට වුණත් අපි කතා කරම බොහෝ හාම්පුතුන් එකට මැලිකමක් දක්වනවා 1%, 2% දෙන්නේ. ඒ නිසා ඉදිරියේදී මං විශ්වාස කරනවා අපේ මුදල් ඇමතුමා ඊළඟ අයවැයෙන් හරි තව 105ක හරි අධිභාරයක් දාලා මේ සමාජ ආරක්ෂණ අරමුදල ශක්තිමත් කළා. That is part of the social responsibility of the employer. ඉතින් අද වෙන්නේ වතුකරේ ජනතාවට ලබා දුන රුපියල් 1000 දෙන්නත් බොහොම ඇලිමැලි කරන හාම්පුතුන් ඉන්නවා. එයාට හොඳ පාඩමක් මේක. ඒ නිසා අපි කොයි ආකාරයෙන් හරි අරගෙන මේ රටේ අපිට සංවර්ධනය අවශ්‍යයි, විදේශ ආයෝජන අවශ්‍යයි, නිෂ්පාදනයේ දිරිගැන්වීම අවශ්‍යයි. ඒ සමගම කම්කරු අයිතිවාසිකම් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීමත් අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කරමින් මුදල් ඇමතුමා විශාල අභියෝගයකට මුහුණ දීලා තියෙන්නේ. ඒ අභියෝගයෙන් පරාජය වුණොත් පරාජය වෙන්නේ එතුමා නෙවෙයි රටයි පරාජය වෙන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු එතුමාට ඒ අභියෝගයේ ජය අරගෙන රට ගොඩගන්නට අවස්ථාවක් ලැබේවි කියලා. බොහොම ස්තුතියි.
ඔබට වාරි ස්තුතියි. ගරු ගාන්ත කරුණාසේකර මන්ත්‍රීතුමා විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගෝතාපේ රාජපක්ෂ ආණ්ඩුවේ දෙවෙනි අයවැය විවාදයට ගන්න අවස්ථාවේ මටත් වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මං අතිශයින් සතුටු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටම අමාරුවේ දාපු මේ ආණ්ඩුවේ අවුරුදු දෙකක ශේෂපත්‍රයේ විදියට තමයි මේ අයවැය හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. සභාපතිතුමනි, මට අයවැය කතාව අහන් ඉඳෙද්දිත් මතක් වුණේ අර ඒ දවස්වල පාසල් යන දරුවෝ විභාගේ ෆේල් වුණාම සමහර ළමයි ඒ ලැබිච්ච ලකුණු සංඛ්‍යාව ගෙදෙට්ට කියන්න බයට ප්‍රගති වාර්තාවේ ලකුණු 7-8 ලැබිච්ච ඒවට විෂයන්ට ඉදිරියෙන් බිංදුවක් දානවා. 7-70 වෙනවා, 8-80 කරලා දෙමව්පියෝ රවට්ටන හැටි තමයි මට මතක් වුණේ. හැබැයි යථාර්ථය තමයි ලකුණු කොහොම දැම්මත් ඒ ළමයා ෆේල් කියන එක. හොර ඇස් බැඳුම් ලකුණු වලින් දෙමව්පියන්වත් ලෝකයාවත් රැවට්ටුවට අන්තිමට යථාර්ථයට මුහුණ දෙනකොට අසමත් විතර ළමයෙක් විතරක් නෙමෙයි වංචාකාරී ළමයෙක් බවත් අනාවරණය වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැයත් එහෙම බොරු ලකුණු දාලා කටුක යථාර්ථයේ උඩින් අයිසිං කරලා ඉදිරිපත් කරපු අයවැයක් හැටියටයි අපි දකින්නේ. හැබැයි ඉතින් ඇත්ත හෙළි වෙනකොට ආණ්ඩුව ෆේල් විතරක් නෙමෙයි අයවැය වංචාවක් බවත් හෙළි වෙනවා. ඒ නිසාම අද මේ වාංචනික අයවැය ප්‍රෝඩාව ගැන කතා කරන්න, ආර්ථික විග්‍රහයන් ඉදිරිපත් කරන්න විද්වතුන් ඉදිරිපත් වෙන හැටි අපි දකින්නේ නැහැ. පරිණත දේශපාලඥයින් ඉදිරිපත් වෙන හැටි දකින්නත් නැහැ. ඒ වෙනුවට මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලම දන්න දෙයටයි නොදන්න දෙයටයි හැම දෙයකටම කතා කරන රෙදිසේදීමේ විශේෂඥයන් කීප දෙනෙක් විතරක් ඉතුරු වෙලා ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පෞගිය කාලේ අපි දැක්කා ආර්ථිකය ගැන කතා කරද්දි ආර්ථික විශේෂඥයින් නිහඬ වෙලා කටමැද දොඩවන්නන් තමයි ඒ ගැන කතා කරේ. කාබනික ගොවිතැන ගැන කතා කරත්, රසායනික පෝර ගැන කතා කරත්, ඒ විෂයන් ගැන හසල දැනුමක් තිබෙන විශේෂඥයින් වෙනුවට වාචාල කතා විතරයි ආණ්ඩුව පැත්තෙන් අපට අහන්න ලැබුණේ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, එක රටක් එක නීතියක් ගැන කතා කරනකොටත් නීති විශාරදීන් පැත්තකට දාලා නීති කඩනාය තමයි ඒ ගැනත් කතා කරන්න පටන් ගත්තේ. ඒ වගේම තමයි අද අයවැය ගැනත් ආණ්ඩුවේ රෙදිසෝදන අංශයට තමයි කතා කරන්න බාර දීලා තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක තමයි මේ ආණ්ඩුවේ දේශපාලන ගැඹුර. එහෙම දැක්මක් නැති පිරිසකට රටේ සුක්කානම බාර දීපු පාපයට අද මුළු රටේම ජනතාව ගොදුරු වෙලා ඉවරයි. අයවැයට කලින් කොහොමද කිව්වේ? මොළ 7ක් ඇති කෙනෙක් තමයි මුදල් නැමැතිකම කරන්න කිව්වා. විත්ත පුරවැසි භාවයේ තියෙන ඒ වෙනුවෙන්ම රටේ විවස්ථාවක් වෙනස් කරලා ගෙනල්ලා පත් කරපු ඇමතිවරයෙක් තමයි අයවැය ඉදිරිපත් කරන්න කිව්වා. බැසිල්වාදී වියතුන් කිව්වා මේ පාර ගේන්නේ රටම විශ්මයට පත් කරන අයවැයක් කියලා. ඇත්ත තමයි, ඒක නම් බොහෝ දෙනෙක් විශ්මයට පත් වුණා මේ වගේ හිස් ලියවිල්ලක් දැක්කහම. ලංකාවේ මේ වගේ හිස් අයවැයක් කවදාවත් තිබුණේ නැහැ. බඩු මිල අඩු කරයි සහන ලැබෙයි කියලා පාරිභෝගිකෝ හිතුවා. වැටු වැඩි වෙයි කියලා රාජ්‍ය සේවකෝයි පුජ්‍යලික අංශයයි බලාගෙන හිටියා මේ තීර ජීවන බර හින්දා මොනවා හරි දෙයක් අපට වෙයි කියලා. රැකියා අපේක්ෂා කරන තරුණ පිරිසගේ බලාපොරොත්තු ඔක්කොම සුන් කරලා දැම්මා. සමෘද්ධි ලාභීන් අඩුවාදී ලාභීන් ගැන කුඩා ව්‍යාපාරිකව ගැන ස්වයන් රැකියාවල නිරත වෙච්ච පුජ්‍යලයෝ ගැන ගොවි ජනතාව ගැන කම්කරු ජනතාව ගැන මේ අයවැයේ කිසිවක් සඳහන් කළ නැති අපේ ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා අයියා කිව්වා වගේ තනිකර පුස් ලියවිල්ලක් අයවැයක් හැටියට තමයි මේක අපි දකින්නේ. ගරුණීයෝච්ච කතානායකතුමනි, ජනතාව අයවැයකින් බලාපොරොත්තු වෙන්නේ සුරංගනා කතා නෙවෙයි, තමන් මූණ දෙන දෙවෙන ප්‍රශ්නවලට සහන ලැබෙයි කියලායි ජනතාව බලන් ඉන්නේ. පෝරටික දෙන හැටි කියයි කියලා හිතන් හිටියා. හාල් මිල අඩු කරන හැටි පෙන්වලා දෙයි කියලා හිතන් හිටියා. අත්‍යවශ්‍ය බඩු මිල යම් ප්‍රමාණයකින් හරි වැඩි කරන හැටි කියලා දෙයි කියලා හිතුවා. තමන්ගේ ජීවන බරට යම් හෝ පිළිසරණක් වෙයි කියලායි හිතුවේ. මොකද මේ වෙලාවේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නෙට ඕනෙම ලාංකික පුරවැසියෙක් සංවේදී. ඒ නිසායි බොහෝ දෙනෙක් කියන්නේ මේ අයවැය නම් ලාංකික පුරවැසියෙකුගේ මානසිකත්වයෙන් හදපු අයවැයක් නෙවෙයි කියලා මිනිස්සු අද කතා කරන්න පටන්ගෙන තිබෙනවා. කරුණිගොච්ච කතානායකතුමනි, මේ අයවැයේ වියදම ට්‍රිලියන 3.2යි, ආදායම ට්‍රිලියන 2.2යි, පරතලය ට්‍රිලියනයි. මේක පියව ගන්න තියෙන ක්‍රමේ තමයි ණය ගැනීම. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආණ්ඩුව විසින් ආර්ථික වශයෙන් සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් බංකොලොත් කරපු රටට කවුද ණය දෙන්නේ? විපක්ෂ ඉඳෙද්දී ආර්ථික උස්තාර වගේ ක්‍රියා කරපු එක්කෙනෙක් තමයි අද වෙළඳැමති වෙලා ඉන්නේ. වෙළඳැමතිවරයා කියනවා රට බංකොලොත් වෙයි කියලා. දිනපතාම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලින් අපි පල්ලම් බහිනවා. දවස ගානේ ශ්‍රේණිගත කිරීම වලින් අපි පල්ලෙහාට ඇද වැටෙනවා. ඉතින් නියෝජ්‍ය කතානායකතුමනි, එහෙම රටකට කවුද ණය දෙන්නේ? ගරු සභාපතිතුමනි, දැන් පහුගිය ඔක්තෝබර් මාසයේ අග වෙනකොට අපේ රටේ විදේශ සංචිත තිබුණේ ඩොලර් මිලියන 2267යි. විදේශ වත්කම් අපිට තියෙන්නේ තව මාස එකහමාරකට විතරයි. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ පිළිගැනීම අනුව මාස 3කටවත් විදේශ සංචිත තියෙන්න ඕනේ. දැන් 2022 ජනවාරි වල ණය වාරික ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 500ක්. නැවත 2022 ජූලි වෙනකොට ඩොලර් මිලියන 1000ක් ගෙවන්න තියෙනවා. එතනම ඩොලර් මිලියන 1500ක්. එතකොට ඉතුරු වෙන්නේ ඩොලර් 700, ඩොලර් මිලියන 700ක් තමයි ඉතුරු වෙන්නේ. අනිත් සියලුම දේවල් ආනයනය කරන්න වෙන්නේ මේකේ. මෙහෙම බලනකොට නියෝජ්‍ය කතානායකතුමනි, අප රටක් ලෙස මහා ගිනිකන්දක් උඩ නෙවෙයිද ඉන්නේ. හැබැයි මේ මහා ඩොලර් අර්බුදයට කිසිම විසඳුමක් මුදල් ඇමතිතුමාට අයවැයදී දෙන්න බැරි වුණා. අද බලන්න බැංකුවල තත්ත්වය. දැන් ලංකාවට ඩොලර් එන්නේ බැංකු හරහා නෙවෙයි. මහ බැංකු අධිපති කිව්වා ඩොලර් මිලට ගැනීම රුපියල් 203ට සීමා කළ යුතුයි කියලා. දැන් ඒ නිසා කළු කඩේ ඩොලර් 235, 40, 50 වගේ දක්වා තමයි අලෙවි වෙන්නේ. ඉතින් එතකොට කවුද බැංකු හරහා ඩොලර් එවන්නේ? මේ ආණ්ඩුව විසින් හාල්, සීනි, කිරිපිටි, සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකක්ම අද පාලන මිලෙන් ඉවත් වෙලා කළුකඩ මිලට ගන්න පාර කපලා තියෙනවා. ඩොලර් ගන්නත් දැන් කළුකඩ ක්‍රමයට මේ ආණ්ඩුව නිසා සිද්ධ වෙලා තිබෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මේ වගේ තත්ත්වයක් බැංකුවලටයි මූල්‍ය ආයතනවලටයි පවතිද්දී කොරේ පිටට මරේ වගේ මූල්‍ය ආයතනවල ගනුදෙනු කරද්දී අය කරපු වැට් බද්ද 115ට තිබුණ එක 118ට වැඩි කරන්න කටයුතු කරා. ගරු සභාපතිතුමනි, අපේ ගෙවුම් ශේෂයත් විශාල හිගයක් පවතිනවා. මුදල් ලේකම්වරයා මාධ්‍ය හමුවකට ඇවිල්ලා කියනවා වාහන ආනයනය කිරීමට තිබෙන සීමා ඉවත් කරන්නේ මේ ගෙවුම් ශේෂය සමබර වුණාමලු. හැබැයි ගෙවුම් ශේෂය සමබර කිරීමට කිසිම වැඩපිළිවෙලක් මෙවර අයවැයි අපි දැක්කේ නැහැ. දේශීය වටින සම්පත් විකිණීමයි තව තව අසීමිතව ණය ගන්න එකයි තමයි රජයට තියෙන එකම විකල්පය. මෙහෙම බලද්දි නියෝජ්‍ය කතානායකතුමනි, වාහනයක් මිලට ගන්න එකත් බොහෝ දිනේ බොහෝ දිනෙකට හීනියක් පමණක් වෙයි කියලායි අපිට නම් පේන්න තිබෙන්නේ. ඒකයි අපි හැම තිස්සෙම කියන්නේ කරනවා කියපු දේවල් නොකරන නොකරනවා කියපු දේවල්ම කරන ආණ්ඩුවක් හැටියට තමයි මේ ආණ්ඩුව අද ජනතාව දකින්නේ. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දැක්ක ඉලක්කම් විඥා කරන හැටි. පසුපෙළ මන්ත්‍රීවරු සමහර ඒවා මිලියන ගණනින් වෙන් කරයි කියලා කියනකොට අප්පුඩි ගහන හැටි අපි දැක්කා. හැබැයි වෙනසක් තිබුණේ ඉදිරි පෙළ එක්කෙනෙක්වත් අප්පුඩියක්වත් ගහන්න හිටියේ නෑ අයවැයි. දැන් පසුපෙළ මන්ත්‍රීවරුන්ට කියනකොට මිලියන ගණන් අහලා ඒ වගේ පොඩි චූන් එකක් ගත්තා. ත්‍රිවිලර් රියදුරන්ට මිලියන 7000ක් කෝටි 70ක් වෙන් කරනවා කිව්වම දඩබඩ ගාලා අප්පුඩි ගැහුවා. කැන්ටින් එකට ගිහිල්ලා තේ බීලා එනකොට මාධ්‍ය මයික් එක ඉස්සරහට ආවමත් ඒව ගැන පුරසාරම් දෙලෙව්වා. ගෙදර ගිහිල්ලා තමයි බැලුවේ වෙන් වෙච්ච මුදලයි ඉන්න සංඛ්‍යාවයි බලනකොට එක්කෙනෙකුට කීයක්ද ලැබෙන්නේ කියලා. ත්‍රිවිලර් රියදුරෝ ලියාපදිංචි ප්‍රමාණය ඉන්නවා මං හිතන්නේ ලක්ෂ 8ක් විතර. මේ ගාන බෙදුවම අවුරුද්දකටම ත්‍රිවිලර් රියදුරකට වෙන් වෙන්නේ රුපියල් 750යි. මොකද්ද ත්‍රිවිලර් රියදුරකට 750න් කරන්න පුළුවන්? ටයර් එකක්වත් ගන්න පුළුවන්. පාසල් වෑන් රථ සඳහා මිලියන 400ක් වෙන් කරනවා කිව්වම අප්පුඩි ගැහුවා. පාසල් වෑන් රථ බස් රථ තියෙනවා 40000ක්. එතකොට එක්කෙනෙකුට ලැබෙන්නේ අවුරුද්දටම 10000යි. පුජ්ජේදිකර බස් රථ වෙනුවෙන් කෝටි 1500ක් වෙන් කරනවා කිව්වම අප්පුඩි ගැහුවා. පුජ්ජලික බස් රථ තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි 20000. එතකොට අවුරුද්දටම 75000යි. මේ වසංගත කාලේ අවුරුදු දෙකක් විතර මේ ඔක්කොම මිනිස්සු බැට කෑවා. ෆිනෑන්ස් එක ගෙවා ගන්න බැරුව, නඩත්තු කරගන්න බැරුව ඒ මිනිස්සු බැට කෑවා. මේ වගේ සොච්චමක් දීලා හරිද කියලා අපි අහනවා. අමතර කොටස් ගන්නකොට ඒ වගේ 10 ගුණයක් විතර ආණ්ඩුව ගසාගෙන කරනවා. ඒ නිසා ත්‍රිරෝධ රථ, පාසල් වෑන් රථ, පුජ්ජලික බස් රථ පත්තිය ඇති තත්ත්වය මීට වැඩිය ගැඹුරින් බලලා ප්‍රායෝගිකව ගැලපෙන විදිහට මුදල් වෙන් කළ යුතුව තිබුණා කියන එක අපි සමගි ජන බලවේගය හැටියට විශ්වාස කරනවා. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි අරුම පුදුම යෝජනාවක් මම දැක්කා. අනතුරු වැඩි කියලා ඊට පිළියමක් ලෙස අලුත් ක්‍රමයක් හඳුන්වා දෙනවයි කියමින් අනතුරක් වුණහම හප්පපු කෙනාගෙන් ගාණක් අය කරගන්න ක්‍රමයක් ගැන කිව්වා. මේ ඇහැ වහලා ගහපු එකෙන් හප්පන අයයි හැප්පෙන අයයි දෙකොල්ලම හැප්පිලා ඉවරයි. දැන් ඉන්ෂුරන්ස් එක ගන්නකොට රක්ෂණය කරනකොට මේකට ගාණ එකතු වෙනවද? එතන හප්පන්න ඕනේ ගාණ ගෙවන්න. වාහනයක් තියෙන ඕන මිනිහෙක් ෆුල් ඉන්ෂුරන්ස් ගත්තත් තර්ඩ් පාටි ගත්තත් මේක සාක්කුවෙන් ගෙවන්න වෙනවා හැම කෙනාටම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි රජයේ රැකියා බලයින් ඉන්න තරුණ තරුණියන්ගේ සියලුම අපේක්ෂා සුණු විසුණු වෙලා ගිය අයවැයක් තමයි මේ අයවැය. තමුන්නාන්සේ දන්නවා ඔබතුමාගේ දිස්ත්‍රික්කේ කී දෙනෙක් තරුණ තරුණිය ඔබතුමා හම්බෙන්න එන වැද්ද රස්සාවල් බලාගෙන. අයවැය ඇස්තමේන්තු පිළියෙල කරන්න ඉස්සෙල්ලා මාර්ගෝපදේශය ඇතුළත් චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට එව්වා. මංගාව තියෙනවා ඒ චක්‍රලේඛේ. ඒක තියෙනවා 2022 වර්ෂය තුළ නව බඳවා ගැනීම අධෛර්යමත් කරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරනු ලැබේ කියලා. එතකොට තරුණ තරුණියන්ට මේක දැනගන්න ලැබෙන්නේ අයවැයෙන් පස්සේ. ඉතින් තව පාස්පෝර්ට් පෝලිම දිග්ගස්සන එක විතරයි මේ ආණ්ඩුව තීනකම්ම සිද්ධ වෙන්නේ කියන එක අපිට බය නැතුව කියන්න පුළුවන්. අර අත සමත් අයට ලක්ෂයක් රස්සාවල් දෙනවයි කියලා කිව්වනේ. කොටසකට දීලා තියෙනවා රුපියල් 22500ක ගෙවීමක් එක්ක. ඒ දෙනකොටම සමෘද්ධිලාභී පවුලක කෙනෙක් නම් කෙලින්ම සමෘද්ධියක් නැති වෙනවා. සමෘද්ධියක් නැති කරගෙන 22500ට රස්සාවට ගිය මිනිස්සු බලන් හිටියා මේ අයවැයෙන් පස්සේවත් ස්ථිර වෙයි, පඩි වැඩි වෙයි, මොකක් කරයි සුරක්ෂිත භාවයක් එයි කියලා. ඒ කිසි දෙයක් වචනයක්වත් මේ අයවැය සඳහන් කළා නැහැ. එමදිවට රාජ්‍ය සේවකයාට පුදුම විදියට හැන්ඩල් කිරීමට ලක් කරනවා අපි දැක්කා. එදා විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම යන වයස රාජ්‍ය සේවයේ 60 ඉඳලා 65 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා කියලා මේ සභාවේදී ප්‍රකාශ කරලා 24 පැයක් යන්න ඉස්සෙල්ලා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ගිහින් මාධ්‍ය හමුවේදී මුදල් ඇමතිවරයා කියනවා රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි. රාජ්‍ය සේවයේ රටට බරක්ලු. ඒ නිසා රාජ්‍ය සේවකයා ගැන ඒ විදිහ අදහසක් තියෙන කෙනෙක් ප්‍රසිද්ධිය කිව්වා. මම කියන්න කැමතියි අපිත් ආණ්ඩු කරා. අපේ රජය රාජ්‍ය සේවකයා ඉල්ලන්නෙත් නැතුව ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි කිරීම කරා රුපියල් 10000ක එක විතරම පලියට එකතු කරා. අපි රාජ්‍ය සේවකයා බරක් හැදිර කවදාවත් දැක්කේ නැහැ. මේ ආණ්ඩුවම තමයි මීට ඉස්සෙල්ලා රාජ්‍ය සේවකයෝ පුළුල් කරලා වැඩි හරියක් බඳවා ගැනීම කරන්න පාර කැපුවේ. දැන් ඇවිල්ලා කියනවා බරක්. බලන්න රාජ්‍ය සේවකීන් තැපැල් ඡන්ද වෙලාවේ ආණ්ඩුව පත් කරන්න දීපු ධෛර්යය ගැනවත් හිතුවද? පුදුම වීමක් නේ රාජ්‍ය සේවක දුන්නේ ආණ්ඩුවට. පඩි වැඩි කරපු යහපාලන ආණ්ඩුවත් අමතක කරලා මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ. ඒක අද අමතක වෙලා. බලන්න පහුගිය කාලේ කොවිඩ් වසංගතයේ වෙලාවේ දේශපාලනඥයෝ කොච්චර ලකුණු දාගන්න දැඟලුවත් රාජ්‍ය සේවකයෝ කරපු කැපවීම අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුවට අමතක වුණා. දැන් ආණ්ඩුවට ඒගොල්ල බරක් වෙලා. ගම් වතුරක් ආවහමත් සුනාමිය ආවහමත් මේ කොවිඩ් වසංගතයේ වෙලාවෙත් රාජ්‍ය සේවකයෝ තමයි මේ ඔක්කොම කරන්නේ. දැන් බලන්න එන්නත ගැන ලොකුවට කතා කරනවා. ලෝක වාර්තාවක් තිබ්බලු එන්නත. දේශපාලනඥ දෙන්නත කියන්නේ රාජ්‍ය සේවකයෝ. අපි අහනවා කොවිඩ් වසංගත වෙලාවේ හමුදාවේ පොලිසියේ සෞඛ්‍ය අංශවල ලොකු පොඩි හැමගෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ග්‍රාම නිලධාරීන් සංවර්ධන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලුම සේවකයෝ දිවා රාත්‍රී නොබල ජීවිතාවදාහනම ගැන නොතක කරපු විශිෂ්ට සේවයට රාජ්‍ය සේවකයන්ට රජය උපහාර දක්වන්නේ මේ විදිහට හැල්ලු කරලාද කියලා මම අහන්න කැමතියි. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි මම දැක්ක පුවත්පතක සඳහන් කර තියෙනවා ළඟදී මහා බැංකුව පිහිටවලා වසර 70ක් පිරෙනකොට මුද්‍රණය කරපු මුදල් ප්‍රමාණයයි මේ මාස 20 ඇතුළත තමුන්නාසරගේ ආණ්ඩුවෙන් මුද්‍රණය කරපු මුදල් ප්‍රමාණයයි බලනකොට
ඔබට වටා විනාඩි දෙකක් තියෙනවා.
මේක තමයි මේ ආණ්ඩුවේ අලුත්ම සෙල්ලම. සෙල්ලම් කරන්න වාගේ සල්ලි ගන්න උද්දමනේ බලන් ඉඳිදී බඩමිල වැඩි වෙනවා. මේ සෙල්ලම් සල්ලි ප්‍රාදේශීය දේශපාලනඥයෙක් බෙදලා දේශපාලන න්‍යාය ප්‍රත්‍යේ ක්‍රියාත්මක කරලා අන්ත විදියට පරදින්න යන ඡන්ද බේරා ගැනීමට මේ ආයවැය තුළින් උත්සාහයක් කරගෙන තියෙන බවත් අපිට පේනවා. ගල්ලතරපු පාර තාර දාන්න තාර පාර කාපට් කරන්න කාපට් කරපු පාර උඩින් ආපහු කාපට් කරන්න දේශපාලනඥයින්ට විශාල මුදලක් දාලා තියෙනවා. මේ තරම් බරපතල ආර්ථිකයක් රටේ පවතින වෙලාවක ප්‍රාදේශීය දේශපාලනඥයින් හරහා සල්ලි අච්චු ගහ ගහ ගමට පොම්ප කරන්නේ අද වෙද්දි පළු යන්න බැන බැන ඉන්න ගමේ පක්ෂ යාන්ත්‍රණය ආයෙත් පණ ගහන්න හිතන්ද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. නමුත් ආණ්ඩුවට වරදිනවා මේ පාර නම් ජනතාව රවට්ටන්න හිතුවොත්. දැන් බලන්න ආණ්ඩුවට අවුරුදු දෙකයි. දෙවසරක ප්‍රගතිය හැටියට මොනවද පෙන්වන්න තියෙන්නේ? තමුන්නාසේලා ආණ්ඩුව බාර ගන්නකොට තිබුණු මිලයි එදා සැපද කියලා සමච්චල් කරපු අය ආණ්ඩු කරනකොට අද තියෙන මිලයි බලනකොට ජනතාව තීරණය කරයි මොකද්ද කරන්න ඕන කියලා. 2019 නොවැම්බර් වල රුපියල් 90ට ගත්ත නාඩු කිලෝ අද ගන්න 140ක් ගෙවලා 94 ගත්ත සම්බ කිලෝ එක ගන්න 170ට 110ට ගත්ත පරිප්පු රුපියල් 250ට ගන්නකොට 69 ලක්ෂ ඡන්ද දීපු මිනිස්සු කියනවා මෙහෙම පරිප්පුවක් නම් ජීවිතේට කෑවේ නෑ කියලා. 440 විහිළු මිරිස් 600ට ගන්නවා. ඒ 100ට තියුණු සීනි 150ට ගන්නෙ. කිරිපිටි 395ක 480යි.
අවසන් කරන්න.
තව විනාඩියක් දෙන්න. 1493ට ගත්ත
තව විනාඩි තුනක් දෙන්න.
විනාඩි තුනක් දෙනවා. ඊට ඉස්සෙල්ලා අවසන් කරන්න. 1493ට ගත්ත ගෑස් සිලින්ඩරේ පෝලිං වල ඉඳලා දවසක් රස්තියාදු වෙලා 2675ක් දීලා ගන්න. සැමන් පරිප්පු අඩු කරනවා කියලා ජාතිය අමතලා විහිළුවක් සැපෙව්වා. සති දෙකෙන් ගැසට් එක ඉවරයි. සැමන් ටින් එක 230ට ගත්ත එක 380ට ගන්න. එදා සැපද කියලා අහපු අය තමයි මේ ගානට අද බඩු මිල වැඩි කරලා තියෙන්නේ. ඉතින් මට තව විනාඩි දෙකක් ලැබුණු නිසා බලන්න ගොවීන්ට වන්දි දෙනවයි කිව්වා. ගොවීන්ට වන්දි දෙන හැටි කිසි දෙයක් වචනයක්වත් මේකේ නැහැ. සත පහක් වෙන් කරලා නැහැ. පරිපූර්ණ එස්තිමේන්තු ගේන්නත් බැරිලු. මේ ප්‍රෝඩාව කාටද කරන්න කියලා අපි අහන්න කැමැති. ඊළඟට අවසාන වශයෙන් තව එකක් කියන්න කැමැති. දැන් අපේ රටේ පිරිපහදුව වහලා අවුරුදු 52කට පස්සේ පිරිපහදුව වහපු එක ගැන අපිට කතා කරන්න වෙලා තියෙනවා. ඒක ගැන කතා කරන්න අපිට අයිතියකුත් තියෙනවා. 1967 ලංකාවේ පළවෙනි පිරිපහදුව මුල්ගල් තිබ්බේ දඩ්ඩිසේනනායක අගමැතිතුමා. 69 දඩ්ඩිසේනනායක අගමැතිතුමා මේක විවෘත කරා. අවුරුදු 52ක් අඛණ්ඩව ඒකේ තෙල් පිරිපහදුව ක්‍රියාත්මක වුණා. පළවෙනි වතාවට බොරතෙල් නැති නිසා පිරිපහදුව වහන්න වෙලා තියෙනවා. ආණ්ඩුවේ ඇමතිවරු කියනවා මේක වහන්න උනේ ඩොලර් ප්‍රශ්නයක් නිසා. පළවෙනි වතාවට රජයට බොරතෙල් ටික පිරිපහදුවට ලබා දෙන්න බැරි වුණා. පිරිපහදු කරපු තෙල් ගේන්න බැරි, බොරතෙල් ගේන්න බැරි ඩොලර් නැති නිසා. දැන් සභාපතිවරයයි ඇමතිවරයයි කියනවා බොරතෙල් නැතුවට පිරිපහදුව වැහුවට අපි පිරිපහදු කරපු තෙල් ගෙනල්ලා කණ්ඩෝ බෙදනවා කියලා. මං අහනවා බොරතෙල් බැරල් එකකට වඩා ඩොලර් 15ක් වැඩි පිරිපහදු කරපු තෙල් බැරල් එකක්. එහෙනම් ඩොලර් 15ක් වැඩියට ගන්න ඩොලර් නැති රටේ කොහෙන්ද සල්ලි කියලා මං අහනවා. ඊළඟට මේ පිරිපහදුව නිසා අපේ රටේ භූමි තෙල් අවශ්‍ය ප්‍රමාණය 100%ක්ම හැදුවේ පිරිපහදුවේ. දැන් මොකද්ද වෙන්නේ? දැන් ගෑස් එකේ හිගය නිසා මේ දිනවලත් භූමි තෙල් පෝලිමක් රටේ ඇති වෙලා තියෙනවා. ඉතින් පිරිපහදුව තියෙද්දිත් භූමි තෙල් පෝලිමක් තියුණා නම් ඉස්සරහට කොහොම වෙයිද කියලා තමුන්නාසේට අපිට හිතා ගන්න පුළුවන්. මං අහනවා නැවත වතාවක් බොරතෙල් ගේන්න ඩොලර් නැති රටේ වැඩි මිලට පිරිපහදු තෙල් ගේන්නේ
අවසන් කරලා
කොමිස්සලටද එහෙම නැත්නම් ඩොලර් නැති නිසාද කියන එක කරුණාකරලා හරියට කියන්න කියලා. එහෙනම් මට අවස්ථාව ලබා දීම ගැන අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට ස්තුතිවන්ත වෙමින්, දැන් සල්ලිත් නැහැ, බඩුත් නැහැ, මිලත් වැඩි, පෝලිමත් දිගයි. මේ වගේ බැටකන ජනතාවක් ඉන්න වෙලාවක තමයි මේ ආයවැය ගැන අපිට කතා කරන්න උනේ. ඒ නිසා සමහර අයට සවලෙන් බෙදනකොට සමහරුන්ට කන් හැන්දෙන් බෙදන හැටි තමයි අපි දැක්කේ. සෞඛ්‍යයට මුදල් ලෝකෙම වැඩි කරද්දී මේ රටේ අඩු කරලා තිබීම ගැනත් අපේ කනගාටුව ප්‍රකාශ කරමින් මට අවස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුතියි.